ओम शांति। द्विदहस्विसी हतराई जून मस दाहतन दिन उदयसन मुरली बाप दादा मधुबन सारय सुमिहिरी दरुवनी ओबट दित्व किरुलाखिमी वान्नी सिहिपात किरीमें सिटीमें सह इगन गनीमें पामनाई एबेविन ओबगे अरमुन सह इलाक्कय ඔබ ඉදිරියේ තබා ගනිමින් දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්න. ප්‍රශ්නය: පියා ලෝකයේ නිර්මාණකරු ඔය දරුවන්ට සේවය කරන්නේ කෙසේද? පිළිතුර: 1. ඔහුගේ සේවය වන්නේ ඔය දරුවන්ට අසීමිත උරුමය ලබා දී ඔබව සතුටටපත් කිරීමයි. පියාමෙන් කිසිවෙකුට පරහිතකාමී සේවයක් කළ නොහැක. 2. අසීමිත පියා සිංහාසනයක් ණයටගෙන ඔබව ලෝක සිහසුනේ අසුන් ගන්නා පාලකයන් බවට පත් කරවයි. ඔහු මොනර සිහසුනේ අසුන් නොගන්නා නමුත් ඔහු ඔය දරුවන්ව මොනර සිහසුනේ අසුන් ගන්වයි. මිනිසුන් පියා වෙනුවෙන් අජීවී දේවාල තනයි. ඔහු මින් කුමන රසයක් ලබයිද? එම ප්‍රීතිය අත්විඳින්නේ දෙව්ලොව රාජධානියේ වාග්ය හිමිකර ගන්නා දරුවන්ය. ඕම් ශාන්ති. පියා ඔය මිහිරිතම ආධ්‍යාත්මික දරුවන්ට පවසන්නේ තමන් ජීවාත්ම බව සලකා පියාසි කරන්න. ඕ ශාන්තිහි අර්ථ ඔය දරුවන්ට පහදා දී තිබේ. ජීවාත්මයේ ආදිතම ධර්මය සාමය බැවින් පියා ඕම් ශාන්ති පවසන අතර දරුවන්ද ඕම් ශාන්ති කියයි. ඔබ මෙහි පැමිණෙන්නේ සාමදේශයේ සිට බව ඔබ දැන් දන්නවා. ප්‍රථමයෙන්ම ඔබ සතුටු දේශයට යන අතර ඉන්පසුව පුනර්භව 84ක් ගන්න අතර ඔබ දුක් දේශයට යයි. ඔබට මෙය මතකයි. ඔය දරුවන් ජීවමාන ජීවාත්ම එනම් ශාරීරික ජීවවී උපත් 84ක් ගනී. පියා ශාරීරික ජීවයක් නොවේයි. ඔහු පවසන්නේ මා මෙම කෙනාගේ තාවකාලික ආධාරය ගන්නවා. ඔහු ඔබට උගන්වන්නේ වෙන කෙසේද? ඔහු නැවත නැවතත් ඔය දරුවන්ට මෙසේ පවසන්නේ කෙසේද? මන් මනාබව ඔබගේ රාජධානිය සිහි කරන්න. මෙය තප්පරයකදී රාජධානිය ලැබීම ලෙස හැඳින්වෙයි. පියා අසීමිතයි. එබැවින් ඔහු නිසකවම ඔබට අසීමිත සතුට හා අසීමිත උරුමය ලබා දෙයි. පියා ඔබට ඉතා පහසු මගක් පෙන්වයි. ඔහු පවසන්නේ දැන් ඔබගේ බුද්ධියෙන් මෙම දුක්දේශය ඉවත් කරන්න. ස්ථාපිත කෙරෙන දෙව්ලොව නවලෝකයේ පාලකයන් වීම සඳහා මා සිහි කරන්න. එවිට ඔබගේ පාපයන් කැපියයි. එවිට ඔබ නැවත වතාවක් සතෝ ප්‍රදාන් වෙයි. මේ පහසු සිහි කිරීම ලෙස හැඳින්වෙයි. දරුවන් ඉතා පහසුවෙන් ඔවුන්ගේ භෞතික පියවරුන් සිහි කරන ආකාරයෙන් ඔය දරුවන් අසීමිත පියා සිහි කළ යුතුයි. පියාම ඔබව දුක් දේශයෙන් ඉවත් කර ඔබව සතුටු දේශයට ගෙන යයි. එහි දුක පිළිබඳ සඳහනක් නැත. ඔහු ඔබට ඉතා පහසු දේවල් පවසයි. ඔබගේ සාමදේශය සිහි කරන්න. පියාගේ නිවහන ඔබගේ නිවහනයි. එමෙන්ම නව ලෝකය සිහි කරන්න. එය ඔබගේ රාජධානියයි. පියා, ඔය දරුවන්ට බොහෝ පරහිතකාමීව සේවය කරයි. ඔහු ඔය දරුවන්ව සතුටටපත් කර ඉන්පසුව ගොස් විශ්‍රාමිකව පරම ධනව්වේ අසුන් ගනී. ඔබද පරම ධනව්වේ නිවසියන්ය. එය නිර්වාණය ශබ්දයේ ඉක්ම වූ දේශය ලෙසද හැඳින්වෙයි. පියා පැමිණෙන්නේ ඔය දරුවන්ට සේවය කිරීමටයි, එනම් ඔබට උරුමය දීමටයි. මෙම කෙනාටද උරුමය ලැබෙන්නේ පියාගෙනි. ශිව බාබා දෙවියන්ය, උසස්ම උසස් කෙනාය. ශිව දේවාල බොහෝ තිබේ. ඔහුට පියෙක් හෝ ගුරුවරයෙක් නැත. ඔහුට මුළු ලෝකයේම මුල, මැද සහ අවසානය පිළිබඳ ඥාණය තිබේ. ඔහුට ඒ ලැබුණේ කෙසේද? ඔහු වේද හෝ ග්‍රන්ථ පාඩම් කළාද? නැහැ. පියා ඥාන සාගරයයි. එමෙන්ම සතුටේ සහ සාමයේ සාගරයයි. පියාගේ වර්ණනාවේ සහ දිව්‍යමය ගුණධර්ම ඇති මනුෂ්‍යයන්ගේ වර්ණනාව අතර වෙනසක් තිබේ. ඔබ දිව්‍යමය ගුණධම් ධාරණය කරගෙන එම දේවතාවන් බවට පත් වෙයි. පෙර ඔබට තිබුණේ රකුසු ගතිය. රකුසන් දේවතාවන් බවට පරිවර්තනය කිරීම පියාගේ පමණක් වගකීමයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය තිබෙන්නේ ඔබ ඉදිරියේය. ඔබත් අනිවාර්යෙන් එවන් ශ්‍රේෂ්ඨ ක්‍රියා සිදු කරන්නට ඇති. කර්ම, අකර්ම සහ පාප කර්මයේ න්‍යාය විස්තර කිරීමට, එනම් සියලු දේ විස්තර කිරීමට ගතවන්නේ තප්පරයක් පමණයි. පියා පවසන්නේ මිහිරිතම දරුවනි, ඔබ ඔබගේ චරිත කොටස් රඟපෑ යුතුයි. ඔබට ওই චරිත කොටස් සදාකල් ලැබෙයි. ඔබ බොහෝ වාර ගණනක් මෙම සතුටේ සහ දුකෙහි නාට්‍ය රඟපා තිබේ. ඔබ බොහෝ වාර ගණනක් ලෝකයේ පාලකයන් බවට පත්ව තිබේ. පියා ඔබව බොහෝ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවයි. පරමාත්ම ජීවේ වන දෙවියන් බොහෝ සේ කුඩාය. පියා ඥාන සාගරයද වෙයි. එබැවින් ඔහු ඔය ජීවාත්මයන්වත් ඔහු හා සමාන බවට පත් කරවයි. ඔබ සෙනෙහසේ සාගරය සහ සතුටේ සාගරය වෙයි. දේවතාවන්ට එකිනෙකා සමග බොහෝ සෙනෙහස තිබේ. ඔවුන් කිසිදා දඹර නොකරයි. පියා පැමිණ ඔබව ඔහු හා සමාන බවට පත් කරවයි. වෙනත් කිසිම කෙනෙකුට ඔබව එසේ කළ නොහැක. නාටකයේ සිදුවන්නේ භෞතික ලෝකයේය. ප්‍රථමයෙන් ආදි සනාතන දෙවි දේවතා ධර්මය තිබෙන අතර, ඉන්පසුව ඉස්ලාමිකයන් සහ බෞද්ධයන් ආදිය මෙම වේදිකාව මතට පැමිණෙයි. ඔබ පැමිණ අංක පිළිවෙලට රඟපානෙම වේදිකාව මෙයයි. උපත් 84ක් ගන්නා අය ඔබයි. ජීවාත්ම පරමාත්ම ජීවයෙන් බොහෝ කලක් වෙන්ව සිටි බව සිහි කර තිබේ. පියා පවසන්නේ මිහිරිතම දරුවනේ, ලෝකේට තම චරිත කොටස් රඟපෑම සඳහා ප්‍රථමයෙන්ම පැමිණිය අය ඔබලාය. මා කෙටි කලකට මෙම කෙනා තුළට ඇතුළු වෙනවා. මෙම කෙනා පරණ සපත්තුවකි. මිනිසෙකුගේ භාර්යාව මිය ගිය විට ඔහු පවසන්නේ එක පරණ සපත්තුවක් ගොස් ඇති අතර මා දැන් තව අලුත් එකක් ගන්නවා. මෙයද පරණ සිරුරකි. එනම් බ්‍රහ්ම බාබාගේ සිරුර. ඔහු උපත් 84 චක්‍රය වටා ගොස් ඇත. එයම ඔබටද බලපායි. එබැවින් මා පැමිණ මෙම රතයේ ආධාරය ගන්නමා. මා පිවිතුරු ලෝකයට කිසිදා ඇතුළු වන්නේ නැහැ. ඔබ අපවිත්‍ර අතර පැමිණ ඔබව පිවිතුරු කිරීමට කියා ඔබ මට අඬගසයි. අවසානයේ ඔබගේ සිහිපත් කිරීම ඵලවත් වෙයි. ඒ පැරණි ලෝකය අවසන් වීමට කාලය වන විට මා පැමිණෙනවා. ස්ථාපනය සිදුවන්නේ බ්‍රහ්මාගේ මාර්ගයෙනි. බ්‍රහ්මා මාර්ගයෙන් යනු බ්‍රාහ්මණයන් මාර්ගයෙනි. ප්‍රථමයෙන් මුදුන් ගැටයවන බ්‍රාහ්මණයන් සිටින අතර ඉන්පසුව දේවතාවන්, පසුව ක්ෂත්‍රියයන්. ඔබ කරණමක් ගසයි. ඔබ දැන් ශරීර අවධානය ඇතහැර ජීව අවධානයට පත්විය යුතුයි. ඔබ උපත් 84ක් ගනී. මා මෙම ශරීරයේ එක්වරක් පමණක් ණයට ගන්නවා. මා එය කුලියට ගන්නවා. මෙම ගොඩනැගිල්ලේ ගෙවල් හිමියා මා නොවේ. මා මේ අතහැර යනවා. ඔහුට කුලිය ගෙවිය යුතුයි. පියා මෙසේද පවසයි. මා මෙම ගොඩනැගිල්ලට කුලියක් ගෙවනවා. අසීමිත පියා ඔහුයි. එබැවින් ඔහු යම් කුලියක් ගෙවනවා ඇති. ඔහු මෙම සිහසුන ගන්නේ ඔබට විස්තර කිරීම සඳහාය. ඔහු ඔබට කෙබඳු ආකාරයට විස්තර කරන්නේ දෙයත් ඔබ ලෝක සිහසුන මත අසුන් ගනී. ඔහු පවසන්නේ මා එයවන්නේ නැත. ඔහු ඔබව සිහසුන මත ඉන්දවයි. මොනර සිහසුන එයයි. සෝමනාථ දේවාලය නිර්මාණය කර තිබෙන්නේ ශිවබාබාගේ සිහිවටනයක් ලෙසයි. පියා පවසන්නේ මාින් කුමන රසයක් ලබයිද? ඔහුන් අජීව ප්‍රතිමාවක් පමණක් එහි තබයි. ඔය දරුවන් දිව්‍ය ලෝකයේ සතුට අත්විඳී. මා දිව්‍ය ලෝකයටවත් යන්නේ නැහැ. පසුව භක්ති මාර්ගය ඇරඹෙන විට ඔබ එම දේවාලාදිය තැනීමට බොහෝ මුදල් වැය කරයි. එවිටද සොරුණේවා මංකොල්ල කති. රාවණගේ රාජධානියේ ඔබගේ ධනය සහ සමෘද්ධිය සියල්ලම අවසන් වෙයි. එම මොනර සිහසුන දැන් තිබේද? පියා පවසන්නේ මොහොමද් ගස්න වී පැමිණ මා වෙනුවෙන් ගොඩනැගූ දේවාලය මංකොල්ල කෑහ. භාරතයේ තරම් ධනවත් භූමියක් නොවේය. වෙනත් කිසිදු ස්ථානයකට මෙවන් වන්දනා ස්ථානයක් විය නොහැක. කෙසේ වෙතත් හින්දු ආගමේ වර්තමානයේ බොහෝ වන්දනා ස්ථාන තිබේ. ඇත්ත වශයෙන්ම වන්දනා ස්ථානය විය යුත්තේ පියා සියලු දෙනාටම විමුක්තිය පිරිනමන ස්ථානයයි. මෙයද පෙර නියමිත වූ නාටකයේ තිබේ. මෙය වටහා ගැනීමට ඉතා පහසුවත් රාජධානියක් ස්ථාපිත වන බැවින් ඔබට එය වැටහෙන්නේ අංක පිළිවෙලටයි. ලක්ෂ්මී සහනාරායන් දෙව්ලොව පාලකයන්ය. වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් ඔහුන් වන අතර ඔහුන් දේවතාවන් ලෙස හැඳින්වෙයි. දිව්‍යමය ගුණධම් ඇති අය දේවතාවන් ලෙස හැඳින්වෙයි. උසස්ම දේවතා ධර්මයට අයත් වූ අය ගෘහ මාවතට අයත් විය. එකල තිබුණේ ඔබගේ පවුල් මාවත පමණයි. පියා ඔබව දිත්ත ඔටුනු පලන් අය බවට පත් කළා. රාවණ පසුව ඔබගේ ඔටුනු දෙකම ගලවා දැමුවා. දැන් ඔටුනු නොමැත. ධනේ ඔටුන්න හෝ පිවිතුරු භවයේ ඔටුන්න යන දෙකම නොමැත. රාවණ ඔබගේ ඔටුනු දෙකම ඉවත් කළා. ඔබ සිහිපත් කිරීමේ සිටීමෙන් සහ ඉගෙන ගැනීම තුළින් නැවත වරක් පියා පැමිණ ඔබට කිරුළු දෙකම ලබා දෙයි. මෙසේ සිහි කර තිබෙන්නේ මේ නිසයි. අහෝ දෙවි පියාණනි, අපගේ මඟ පෙන්වන්නා වී අපට විමුක්තිය ලබා දෙන්න. ඔබ මඟ පෙන්වන්නන් ලෙස හැඳින්වෙන්නේ මේ නිසයි. පාණ්ඩවයන්, කෞරවයන් සහ යාදවයන් කරන්නේ කුමක්ද? ඔවුන් පවසන්නේ, බාබා, අපව දුක් රාජධානීන් මුදවාගෙන ඔබත් සමග ආපසුගෙන යන්න. දිව්‍ය ලෝකයේ ලෙස හැඳින්වෙන සත්ව දේශය ස්ථාපිත කරන්නේ පියා පමණයි. පසුව රාවණේය අසත්‍ය දේශයේ බවට පත් කරවයි. ඔවුන් පවසන්නේ කෘෂ්ණා දෙවියන් කතා කරයි. පියා පවසන්නේ ශිව දෙවියන් කතා කරයි. භාරත ජනතාව නම වෙනස් කළ බැවින් මුළු ලෝකයේම එම නාමය වෙනස් කළා. කෘෂ්ණා ශාරීරික ජීවයකි. අශාරීරික ඒකායන කෙනා ශිව බාබා පමණයි. ඔය දරුවන්ට දැන් පියාගෙන් ශක්තිය ලැබෙයි. ඔබ මුළු ලෝකයේම පාලකයන් වෙයි. ඔබට මුළු අහසත් පොළවත් හිමි වෙයි. කල්ප හතරෙන් තුනකට ඔබගෙන් එය උදුරා ගැනීමට කිසිවෙකුට බලය නොමැත. ඔවුන්ගේ ජනගහනය වැඩි වී මිලියන ගණන් වන විට ඔවුන් තම සේනා ගෙනවිත් ඔබව පරාජය කරයි. පියා ඔය දරුවන්ට බොහෝ සතුට ලබා දෙයි. දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නා ලෙස ඔහුව ප්‍රශංසා කරයි. වර්තමානයේ පියා මෙහි අසුන්ගෙන ඔබට කර්මය, අකර්මය සහ පාපකර්මයේ න්‍යාය විස්තර කර දෙනවා. රාවණගේ රාජධානියේ ක්‍රියා පාප ක්‍රියා වෙයි. සත්‍යුගේදී ක්‍රියා අකර්ම වෙයි. ඒ සියලුම සැමියන්ද සිහි කරන්නේ එම ඒකායන කෙනාව බැවින් සියලු සැමියන්ගේ සැමියා ලෙස හැඳින්වෙන ඒකායන සත්ගුරුව ඔබට දැන් හමු වී තිබේ. එබැවින් පියා විස්තර කරන්නේ මෙය බොහෝ විශ්මිත නාටකයක්. මෙතරම් කුඩා ජීවාත්මයක් තුළ අවිනාශී කොටසක් පටිගත වී ඇති අතර එය කිසිදා නොමැකෙයි. මෙය සදාතනික සහ අවිනාශී නාටකය ලෙස හැඳින්වෙයි. දෙවියන් එක්කෙනෙකී නිර්මාණය එනම් චක්‍රය සහ ඉනිමග යන සියල්ල එකයි. කිසිවෙකු නිර්මාණකරු හෝ නිර්මාණය නොදනී. ඍෂිවරු සහ මුනිවරුන්ද පවසන්නේ අප දන්නේ නැහැ. ඔබ දැන් සංගම යුගයේ අසුන්ගෙන සිටින අතර ඔබගේ සටන තිබෙන්නේ මායා සමගයි. ඇය ඔබව අත් නොහරෙයි. දරුවන් පවසන්නේ බාබා මායා මට පහර දුන්නා. බාබා පවසන්නේ දරුවනේ ඔබ උපයාගත් සියල්ල අහිමි කරගත්තා. දෙවියන් ඔබට උගන්වයි. එබැවින් ඔබ හොඳින් ඉගෙන ගත යුතුයි. ඔබට නැවත මෙවන් ඉගෙනුමක් ලැබෙන්නේ වසර 5000කට පසුයි. අච්චා සුමහිරි ආදරණීය බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමුණුවේ දරුවන්ව ඔබගේ මව පියා බාබ දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණයේ සඳහා සාරාංශය 1. මෙම දුක් ලෝකයෙන් ඔබගේ බුද්ධිය ඉවත් කරගෙන නව ලෝකේ ස්ථාපිත කරන පියාව සිහි කරන්න. සතෝ ප්‍රදාන වන්න. 2. පියා හා සමානව සෙනෙහසේ සාගරයක් සහ සාමයේ සහ සතුටේ සාගර වන්න. කර්මය අකර්ම සහ පාප කර්මයේ දර්ශනය වටහාගෙන නිරතුරුවම උසස් ක්‍රියා සිදු කරන්න. වරදානය ඔබ තම මනසින් සතුටේ ගීත ගයමින් සතුටේ හා අකණ්ඩ උනන්දුවේ හා උද්‍යෝගයේ වාසනාව සදාතනිකව ඇත්තෙක් වේවා. විස්තර කරනවා ඔය වාසනාවන්ත දරුවන් සදාතනික ක්‍රම විදි යොදමින් අවිනාශී සාර්ථකත්වයන් දිනා ගනී. ඔබගේ මනස නිතරම අපූරුයි 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 බාබා අපූරුයි වාසනාව අපූරුයි මේ පියවර අපූරුයි මේ සංගම යුගයේ උසස් සුන්දර කාලයේ යන ගීතේ ගයමින් සිටින අයයි. සෑම ක්‍රියාවක්ම අපූරුයි අපූරුයි. මෙන්න මේ නිසා තමයි සතුටේ වාසනාව සදාතනිකවම ඔබට ලැබෙන්නේ. ඔබගේ මනසට කිසිදු විටක ඇයි හෝ මම ඇතුළු විය නොහැක. ඇයි කියනවා වෙනුවට අපූරුයි අපූරුයි කියාත් මම කියනවා වෙනුවට බාබා බාබා කියාත් කියන්න. පාඨය ඔබගේ සිතිවිලි මත අවිනාශී රජයේ රාජ්‍ය මුද්‍රාව තැබූ විට ඒ සෑම සිතිවිල්ලක්ම ස්ථාවර වනු ඇත. ඕම් ශාන්ති. මාතේශ්වරිගේ සුමහිරි ශ්‍රේෂ්ඨ වදන්. මාතෘකාව ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු ඉටුවීමේ ආශ්චර්යමත් සමය. ජීවත්වන අප සියලු දෙනාට බොහෝ කලක් තිස්සේ අපගේ ජීවිතවල නිතරම සාමය හා සතුට තිබීමේ බලාපොරොත්තුව තිබී ඇත. එබැවින් බොහෝ කලක් පුරා අපට තිබුණු බලාපොරොත්තු යම් අවස්ථාවකදී නිසකවම ඉටුවනු ඇත. මෙය දැන් අපගේ අවසන් උපත වන අතර දැන් එය එම අවසන් උපතේ අවසන් කාලයයි. කිසි කෙනෙක් මෙසේ නොසිතිය යුතුයි. මා තවමත් තරුණයි. තරුණ මහලු සියලු දෙනාටම සතුට අවශ්‍යයි. නමුත් දුක ඇති කරන්නේ කුමක්ද යන දැනුම අපට ප්‍රථමයෙන් තිබිය යුතුයි. ඔබ පාපයන් පහ තුල සිරවී සිටීම නිසා නිර්මාණය මුණු කර්ම බන්ධන දෙවියන්ගේ සිහිපත් කිරීම තුලින් ඔබ පුළුස්සා දැමිය යුතු බව දැනුම ඔබට දැන් ලැබී තිබේ. කර්මයේ බන්ධන වලින් නිදහස් වීමේ පහසු මගමයයි. ඇවිදින විට සහ එහිමී යන එන ගමන් සෑම හුස්මක් සමගම සරලව බලධාරී බාබාව සිහි කරන්න. පැමිණ අපට මෙම ක්‍රමවේදයේ පෙන්වා දීමෙන් අපට උපකාර කරන්නේ පරමාත්ම දෙවියන්මයි. නමුත් සෑම ජීවාත්මයක්ම තමන් වෙනුවෙන් උත්සාහ දැරිය යුතුයි. පරමාත්ම දෙවියන් පියා ගුරුවරයා සහ සත්ගුරුගේ ස්වරූපයෙන් පැමිණ අපට උරුමය ලබා දෙයි. එබැවින් අප පළමුව එම පියාට අයත් විය යුතු අතර ඉන්පසුව අප ගුරුවරයා සමග ඉගෙන ගත යුතුයි. එය තුලින් උපතින් උපතට අපගේ අනාගත සතුටේ ප්‍රතිලාභය නිර්මාණය වෙයි. මින් අදහස් වන්නේ අපි දරන උත්සාහයට අනුව ජීවන මුක්තියට අපට තත්වයක් හිමි වෙයි. ගුරුගේ ස්වරූපයෙන් ඔහු අපව පිවිතුරු කර අපට මුක්තිය පිරිනමයි. එබැවින් අප මෙම රහස වටහාගෙන එවන් උත්සාහයක් දැරිය යුතුයි. මෙය පැරණි ගිනුම් අවසන් කර නව ජීවිතයක් නිර්මාණය කිරීමේ කාලයයි. මෙකල අපගේ ජීවාත්ම පාරිශුද්ධ කර ගැනීමට අපදරන උත්සාහයට අනුව පිවිතුරු වාර්තාවක් එයට අනුකූලව පටිගත වන අතර එය ඉන්පසුව මුළු කල්පයටම දිගටම පැවතෙයි. එබැවින් මුළු කල්පයේම සියලු දේ රඳා පවතින්නේ මෙකල උපයන ආදායමට අනුවයි. බලන්න, ඔබට මුල මැද සහ අවසානය පිළිබඳ දැනුම ලැබෙන්නේ මෙකල්හි පමණයි. අප දේවතාවන් විය යුතු අතර මේ අපගේ ඉහළ නැගීමේ ස්ථිතියයි. ඉන් පසුව අපෙහි ගොස් අපගේ ප්‍රතිලාභය අත්මිදීවි. එහිදී පසුව සිදුවන්නේ කුමක්ද ගැන ඔවුන් පහළට පැමිණෙන බව දේවතාවන්ගේ අවධානයේ නොමැත. ඔවුන් සතුට අත්විඳ ඉන් පසුව ඇද වැටෙන බව දැන සිටියේ නම් එවිට ඔවුන්ගේ ඇදවැටීම ගැන කනස්සලු වීම නිසා ඔවුන්ගේ සතුට පවා ඔවුන් වින්දනය නොකරනු ඇත. එබැවින් මිනිසුන් නිරන්තරයෙන් ඉහළ නැගීමට තැත් කරන අතර එනම් ඔවුන් සෑම විටම තම සතුට වෙනුවෙන් උපයමින් සිටින දේවමය නීතිය නිර්මාණය කර තිබේ. කෙසේ වෙතත් නාටකයේ කොටස වන්නේ එක් භාගයක් සහ තව භාගයකි. එමෙන්ම අප මෙම රහස දන්නවා. කෙසේ වෙතත් සතුට වෙනුවෙන් කාලය එළඹෙන විට අප උත්සාහ දරා එම සතුට හිමි කරගත යුතුයි. උත්සාහ දැරීමේ විශේෂත්වය මෙයයි. නළුවන්ගේ වගකීම වන්නේ රඟපාන අවස්ථාවේදී ඔවුන්ව නැරඹීමට පැමිණෙන අය ඔවුන්ට ප්‍රශංසා කරන පරිදි තම චරිත කොටස් මහත් වූ විශේෂත්වයකින් රඟපෑමයි. දේවතාවන්ට ප්‍රධාන නළු නිළි චරිත ලැබී ඇත්තේ මේ නිසා වන අතර ඔවුන්ගේ සිහිවටනය සිහිකර පිදුම් ලබන්නේ මේ නිසයි. දේවතාවන්ගේ විශේෂත්වය වන්නේ පාපයෙන් තොර ගෘහයක වාසය කරමින් නෙළුම් මලක් වැනි ස්ථිතියක් තිබීමයි. භාරතය මෙම අවාසනාවන්ත තත්ත්වයට පත්ව තිබෙන්නේ මෙම විශේෂත්වය අමතක කිරීම නිසයි. දැන් දෙවියන්ව පැමිණ ඇත්තේ අපට නැවත වරක් එවන් ජීවිතයක් නිර්මාණය කර ගැනීමට මඟ පෑදීමටයි. ඔහුගේ අතල්ලා ගැනීමෙන් ඔබගේ ජීවිත ඔරුව එතරට යයි. ඕම් ශාන්තේ.